ගරු හරින් ප්‍රනාන්දු මෙතුමා.
පයිතුමා දැමම කතා කරන්නේ හොඳයි කියලා. ගරු නියෝජ කතානායකතුමනි, පදරා විශේෂ වශයෙන්ම මේ ඩිජිටල් අමාත්‍යංශයත් එවැගේම විදුලි සංදේශ අමාත්‍යංශයත් පිළිබඳව වැය ශීෂය පිළිබඳව සාකච්ඡා වෙන අවස්ථාවේදී වැදගත් කරුණු කීපයක්ම අපේ මතුකරා මා මිත්‍ර මන්ත්‍රීතුමා නලින්ද ජයතිස්ස මන්ත්‍රීතුමා මතුකරපු කරුණුත් එක්කම ඒ වගේම මුලින්ම මම සඳහන් කරන්න කැමතියි මේ ඩිජිටල් අමාත්‍යංශය මේ රට ඇති වුණේ කොහොමද සහ මොකද්ද මේ ඩිජිටල් කියන වචනයත් මොකද්ද මේ අමාත්‍යංශයේ කාර්යභාරයත් මේක නිර්මාණය වීම තුල මෙතුමා කිව්වා වගේ ලංකාවේ අපිත් පාර්ලිමේන්තුවටත් රටටත් මේ වචනයත් මේ අමාත්‍යංශෙත් මොකද්ද බලාපොරොත්තු වෙන්නේ කියන එක පිළිබඳව ගොඩක් රටේ කුතුහලයක් සහ කතාබහකට පත් වෙලා තියෙනවා. දැන් මම හිතනවා මේ පාර්ලිමේන්තුව වගේම ලංකාවේ ජනතාවටත් ඩිජිටල් කියන වචනය තාම අලුත්. සමහර කට්ටිය මේක විහිළු වචනයක් බවට පත් වෙලා තියෙනවා. හැබැයි මේ අමාත්‍යාංශය මුලින් ආරම්භ කරපු වෙලාවේ ගරු නියෝජ කතානායකතුමනි, මේක ලංකාවේ තිබ්බ අමාත්‍යාංශයක් නෙමෙයි, අලුතෙන්ම ගෙනල්ලා හදපු අමාත්‍යාංශයක්. ඒතර 2016 අවුරුද්දේදී අපිට මුලින්ම කරන්න ඕනේ මේකේ වපසරය සහ ප්ලෑන් එකක් හදාගන්න ඕනේ. ඩිජිටල් කරණය කරන්න රට එහෙම එකපාරට කරන්න බෑ. එකට වැදසලස්මක් ඕනේ, සැලසුමක් ඕනේ, ප්ලෑන් එකක් හදාගන්න ඕනේ. ඒ සියලු දේ කරන්නට ඕනේ. අලුතෙන් අකුරෙන් ආරම්භය මුල පිටින්ම ගන්නට ඕනේ. අමාත්‍යංශයට ඔළුවක් හෙඩ් එකක් තිබුණේ නැහැ. අමාත්‍යංශයට වෙනම ලේකම්වරයෙක් ඉස්සලම් පත් කරගන්න ඕන වුණා. එතනින් ආරම්භ කරලා තමයි ආරම්භය පටන් ගන්න ඕනේ. අපේ අමාත්‍යංශයට තියෙන ආයතනය ICT ආයතනයත් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයත් පමණයි. ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට අපිට පරිපාලනය කරන්න එහෙම බෑ. ආණ්ඩුවෙන් මුදල් වෙන් කරන්නේ නැහැ ටෙලිකොම් ආයතනයට. ඒක බෝඩ් එකක් කරා වෙන්නේ. ඒකේ ආණ්ඩුවේ ආයතනයේ තියෙන 51%, ඊතුරුක තියෙන්නේ මැලේසියානු සමාගමකට. ඒකට අපිට නිරන්තරයෙන් ආණ්ඩුවේ මුදල් වෙන් වෙන්නේ නැහැ. ඒකට අපිට තියෙන්නේ ඇඩ්මිනිස්ට්‍රේෂන් රෝල් එකක් විතරයි.
කොටස් වෙළඳ පොලේ තියෙන
ඒ නිසා මගේ මුළු රෝල් එක මගේ අමාත්‍යංශයේ විශේෂයෙන්ම අවධානය යොමු වෙන්නේ ICT එකේ ඩිජිටල් කරන්නේ සහ අපේ අනුදැනුම දෙන ශ්‍රී ලංකා ටෙලිකොම් එකේ වැඩපිළිවෙලට තමයි අපි වැඩ කටයුතු දෙක බෝඩ් එක හරහා කරන ටික තමයි කරන්නේ. ගරු නියෝජ කතානායකතුමනි, මේ ඩිජිටල් කරන්නේ ගැන මුලින්ම අවධානය යොමු කරද්දී මම එකක් ඔබතුමාලගේ විශ්වාසය ලබා දෙන්න කටයුතු කරන්නට බලාපොරොත්තු වෙනවා. මේ ආයතනය සම්බන්ධයෙන් මං හිතනවා ලංකාවේ අනාගතය මං දැක්කා. මං අහගෙන හිටියා අපේ නලින්ද මන්ත්‍රීතුමා ගොඩක් චෝදනාවල් රාශියක් කරා. අපි මුකුත් කරලා නැහැ, ආරම්භ කරලා නැහැ, කරපු දෙයක් නැහැ, කෙරෙලා නැහැ කියලා. නම් මං හිතනවා 2017 අවුරුද්ද තමයි මේ අපි කරපු වැඩසැලැසුම් වල විශාලතම ප්‍රගතිය එළියට එන්න පටන් ගන්නට හම් වෙන්නේ 2017 අවුරුද්දේ. මොකද්ද? නෑ නෑ, එහෙම වෙන්නේ නෑ. මොකද මේ කරපු ටෙන්ඩර් දීපු ටෙන්ඩර් ඒවා එළියට එන්නේ මේ 2017. දැන් ඒ ටෙන්ඩර් ඉවැලුවේෂන් වලට ගිහිල්ලා ඒවට RFP දීලා ඒව එළියට එන්න කාලයක් යනවා. ගරු අනුරකුමාර දිසානායක මැතිතුමාට කියන්නට ඕනේ, අර ඉස්සර ආණ්ඩු වගේ සිංගල් සෝස් කරේ නෑ එකක්වත්. අපි මේ තනිය මතයට නෙමේ කැබිනට් අනුමැති අරගෙන අපි ඒවට විවෘත ටෙන්ඩර් පටිපාටි කැඳවලා බොහොම ප්‍රවේශමෙන් ඉතාමත්ම විනිවිද භාවයකින් යුතුව තමයි මේ කටයුතු කරේ. ඒ නිසා මේව ලංකාවට වැදගත් වෙන, ලෝකෙට වැදගත් වෙන, මේ ලංකාවේ අනාගතයට වැදගත් වෙන වැඩපිළිවෙලයි. අපි ගරු නියෝජ කතානායකතුමනි, ව්‍යාපෘති 64කට මේ මුදල් වෙන් කරලා තියෙන්නේ. මේ ව්‍යාපෘති හරහා වැඩ කටයුතු කරද්දී මේ අපිට නොයෙකුත් කෝණයන් වලින් යන්නට ඕනේ නියෝජ කතානායකතුමනි. එකක් තමයි මේ ඩිජිටල් කියන වචනේ තේරුම මොකක්ද? මම ඇත්ත වශයෙන්ම මේක හැම රැස්වීමකටම ගියාම කතා කරා. බදුල්ලේ ජනතාවටත් ලොකු උමනාවක් තිබුණා. පොඩි දුකක් කනස්සල්ලකුත් ආවා. මේ ඩිජිටල් ඇමතිකම හම්බුනාම වැඩක් නැහැනේ, මේ මෙච්චර ලොකු වෙනසක් වෙලා ඩිජිටල්ද හම්බුනේ කිය. හැබැයි ජනතාවට මේක තේරුම් කරලා දෙන්න ගියාම නියෝජ කතානායකතුමනි, පොඩි අමාරුවක් වුණා. බදුල්ල ජනතාවට ඩිජිටල් කියන වචනේ තේරුම මොකක්ද කියන්නේ? ඩිජිටල් කියන වචනේ තේරුම තමයි මමත් ගිහිල්ලා සිංහල ශබ්දකෝෂය අරගෙන මල්ලසේකර ඩික්ෂනරි අරන් බැලුවා. ඒකේ තියෙනවා ඩිජිටල් කියන්නේ ආංගන. ඕක ඉතින් කිව්ලේ ආංගන කියන්නේ මොකද්ද කියන එක තේරුම් කරන්න අමාරුයි. තවත් පොඩ්ඩක් හරියට කියවල කියනකොට ආංගන වලට කියන තවත් ගොඩක් පහසු වචනේ තමයි ඩිජිටල් කියන්නේ ඇඟිලි වලින් කරන ව්‍යාපෘති කියන එක තමයි ඒකේ තියෙන්නේ. ඒ නිසා මම හිතුවා මේක තමයි හොඳම දේ ජනතාවට තේරුම් ගන්න සමන්ගේ ජන ජීවිත තමන්ගේ අතේ ඇඟිලි දෙකට ගෙනල්ලා දීම තමයි ඩිජිටල් කරන්නේ හරහා වෙන්නේ. තමන් බැංකු කරණයද තමන්ගේ සෞඛ්‍ය ශාස්ත්‍රයද අධ්‍යාපනයද කෘෂිකර්මයද මේ සියලු දේ තමන්ගේ ස්මාර්ට් ජංගම දුරකථනයක් හරහා තමන් ගෙදර ඉඳගෙන සියලු දේ ඩිජිටල් කරන්නේ හරහා ඇඟිලි දෙකට ගෙනල්ලා දීම තමයි ඩිජිටල් කරන්නේ හරහා සිදු වෙන්නේ. මේක කිරීමේදී මොකද්ද කරන්න ඕනේ ඉස්සල්ලාම? මේක කරන්න ඉස්සල්ලාම ඒකේ යටිතලයේ පහසුකම හදා ගන්න ඕනේ. කනෙක්ටිවිටි එක හදා ගන්න ඕනේ. සම්බන්ධතාවය හදා ගන්න ඕනේ. සම්බන්ධතාවයට යටිතල පහසුකම හදා ගන්න ඕනේ. ඒක හදන්න තමයි අපිට ඒ ජාලය හදා ගන්න ඕනේ. අද අපි දකින්නේ හයිවේ එක. අපි දකින්නේ ලංකාවට තියෙන කොළඹ දකුණු හයිවේ එකයි කටුනායකට තියෙන හයිවේ එකයි. හැබැයි මේ වෙනකොට අපි නොදකින හයිවේ එකක් ලංකාවට 3/2ක් දිනනවා. 3/2 ලංකාවේ හයිවේ එකක් දිනනවා. සම්පූර්ණ වශයෙන් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය හරහා ෆයිබර් ඔප්ටික් කියන තාක්ෂණය අනුව පොළව යටින් කේබල් දාලා ෆයිබර් ඔප්ටික් තාක්ෂණය හරහා ලංකාව ජාලාගත කිරීමෙන් හදාගෙන යනවා. අපි දන්නේ නැති දේවල් මේවා. ලෝකේ ලංකාවේ ඉන්නේ ආසියානු කලාපයේ රටවල් වලින් අපි ඉන්නේ 62 තැන. ඉන්දියාවේ ඉන්නේ 92 තැන. චීනේ ඉන්නේ 117 තැන ස්පීඩ් වලින්. ඒ අපි මේ අපේ වැඩපිළිවෙල ආරම්භ කරලා තාම එළියට නොදා තමයි අපි 62 ඉන්නේ. අපේ ෆයිබර් ඔප්ටික් එක හරියට එළියට ගිහිලා නැතුව අපි බලාපොරොත්තු වෙන අපේ තාක්ෂණ එළියට නොදා තාම අපි 62 ඉන්නේ. ඔස්ට්‍රේලියාව නවසීලන්තෙ ඉන්නේ 42. ලෝකෙ හොඳම රට හැටියට ඉන්නේ දකුණු කොරියාව. පළවෙනි ස්ථානයේ ඉන්නේ. ඒ නිසා අපිට පළවෙනි 20ට එන්න පුළුවන් අපි හිතන මේ අඩිතල පහසුකම් අපි මේවා කෑ ගහලා බෝඩ් ගහගෙන කෑ ගැහුවේ නැතුණාට වැඩපිළිවෙල පළවෙනි අවුරුද්ද තුල කරගෙන ආවා. මයික්‍රොසොෆ්ට් ආයතනවල Google ආයතන ගැන ඔය මේ කෑ ගැහුවට Google ආයතනේ ලංකාවට ආවේ 7%ක්වත් අපි වියදම් කළ රජයේ ආයතනකින් වියදම් කළා නෙමෙයි. මයික්‍රොසොෆ්ට් ආයතන අපිත් එක්ක ගිවිසුම් ගත වෙලා තියෙන 7-5%කවත් අපි කිසිම කොන්ත්‍රාත්තුවක් දීලා නෙමෙයි. විශ්වාසය පදනම් කරගෙන ලංකාවත් එක්ක තියෙන විශ්වාසය සහ අපේ වැඩපිළිවෙල ගැන තිබ්බ විශ්වාසය පදනම් කරගෙන ලංකාවට ආවේ. ඔබතුමාලා දැන් මේ ටැබ් එකක් දෙන එක ගැන විකාර 1000ක් කියවනවා. ඔබතුමාලා දන්නවද මේ ටැබ් එක දෙන එකට නිකන් ටැබ් දෙන්න බෑ. ඒකට ඔපරේටින් සිස්ටම් එකක් තියෙන්න ඕනේ. ටැබ් එකක් දුන්න බලයට ටැබ් එක වැඩ කරන්නේ නෑ. මයික්‍රොසොෆ්ට් එකෙන් ඒ 175,000ටම ඔපරේටින් සිස්ටම් එකක් දෙනවා නොමිලේ. ඒක ගෙවන්න කියනම් කොච්චර ගාණක් යනවා කියලා දන්නවද? දැන් මේ මිනිස්සු අහනවා ගලක් වෙනකොට ටැබ් එකක් දීම හරිද කියලා. අපි කොච්චර යල්පැන ගිය අදහස් වලින් පෙම්බත් වෙච්ච මිනිස්සුද? තව අවුරුදු 5ක් ගියාම අපි හිතයි අපි එදා ගත්ත තීන්දුව ගත්තේ නැති නිසා අපි අද දුක් වෙනවයි කියලා. අද විශ්ව ලෝකයේ 4 කාර්මික විප්ලවය තියෙන්නේ තොරතුරු තාක්ෂණයෙන්. 4th ඉන්ඩස්ට්‍රියල් රෙවලූෂන් කියලා තමයි World Economic Summit එකේ IT තාක්ෂණය ගැන කතා කරන්නේ. විශ්ව ලෝකයට යන සමාජයට ලංකාව තමයි මේ කලාපයේ පළවෙනි රට මේක කරන. එහෙම දුරදක්නා ඥානයක් තියෙන ආණ්ඩුවක් කෙනෙක් ගැන අමතක කරන්න එපා. අපි මොකක්කාරී එකක් ගැන මොකද්ද මේකේ තියෙන වපසරය ගැන කතා කරන්නේ නැතුව ගල් ගහන්න මඩ ගහන්න හදනවා. ගල් ගහන්න මඩ ගහන්න මොකක්කාරී එකක් හොයාගන්න හදනවා. මොකද්ද මේකෙන් කරන්න හදන්නේ? මම මේක ප්‍රායෝගිකව දන්න නිසා කියන්නේ. බදුල්ලේ විසාක කියන ඉස්කෝලේ අපි ඕක පොඩි පයිලට් එකක් කරා මයික්‍රොසොෆ්ට් ආයතනයත් එක්ක. ඒක දන්න නිසා අපි කියන්නේ. අපි එජිල අගමැතිතුමාට එක පෙන්නවා. දසම අගමැතිතුමාම එකට කැමති වුණේ. ඒ බදුල්ලේ ඉන්න දුවෙක් මේක දුන්නට පස්සේ එයාගේ වීඩියෝ එකේ ටෙස්ටිමොනි එකක් තියෙනවා. ඒ ළමයා කියන්නේ ජීව විද්‍යා පන්තියේ දරුවෙක්. ඒ දරුවා මේක බලලා කියනවා මට දැන් මේ තියෙන තාක්ෂණයත් එක්ක සාමාන්‍යයෙන් අපි මොකද ඉස්කෝලේ යන කාලේ කරේ? අපි පොතේ තියෙන අච්චු පොතේ තියෙන දේ කියෙව්වේ අපි ඉස්කෝලේ යන කාලේ. අච්චු පොතේ ටීචර් කියලා දීපුවක විතර අපි ඉගෙන ගත්තේ. දැන් තියෙන එක නෙමෙයි. දැන් කනෙක්ටිවිටි එකත් එක්ක සන්නිවේදනයත් එක්ක තමන්ට ඉගෙන ගන්න ඕන දේ ඉගෙනගෙන හොයාගෙන 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 යන්න පුළුවන්. ඉංග්‍රීසි වචනයක දැනුම ඕනේ නම් what's the meaning of කියන වචනේ Google එකට ගහපුවම මේ වචනේ තේරුම උච්චාරණය කරන හැටි ඔක්කොම ඉගෙන ගන්න පුළුවන්. අද ලෝකෙ දියුණුවයි ඒක දරුවන්ට දෙන්න එපයි කියලාද මේ මිනිස්සු කියන්නේ? ඒකටද මේක විරුද්ධ? එතකොට මේ දෙනක බලන්නේ දේශපාලන කෝණකින්ද ඊර්ෂ්‍යාවෙන්ද? නැහැ මන්ත්‍රීතුමනි, ඔබතුමා දොස්තර කෙනෙක්. එතකොට අපි මේ දෙන්න හදන එක දෙන්න හදන්නේ මේ දේශපාලන උප්පරවැට්ටියකටද? උසස් පෙළ කරන 175,000 UMP කාරයෝද? නැහැ. මේකෙන් කවුද කරන්න හදන්නේ? මේකෙන් හදන්නේ දරුවා. මම මේ බදුල්ල දුන්න ළමයා අන්තිමට කිව්වා මට අද රාජකීය විද්‍යාලයේ කොළඹද විශාඛා විද්‍යාලයේ කොළඹද කියන එක අදාළ නැහැ දරුවාගේ. මට අද YouTube එක හරහා ජීව විද්‍යා පන්තිය උගන්වන පන්තියේ දේ YouTube එක හරහා ඒ කියන නිරීක්ෂණය පරීක්ෂණය ඇස් දෙකෙන් බලන්න පුළුවන් කියන පොතේ තියෙනක විතරක් නෙමෙයි. මොකද ඒගොල්ලන්ට interactive learning කියන එක දැන් තියෙනවා. ඒක හොයාගෙන 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 යෑමේ හැකියාව තියෙනවා. අපි ඒ ලෝකෙට අපි ආ යුතුයි. ඒකයි අපි බලන්නේ. අනිත් එක මොකද අපේ අවසාන ඉලක්කය? අපිට ඕනේ කෝඩින් කියන විෂය. අපි බලන්නේ මේක පටන් ගන්නම විතරයි උසස් පෙළට දෙන්නේ. අපේ අදහස ඇවිල්ලා ග්‍රේඩ් 9 ඉඳන් සම්පූර්ණ දරුවන් අච්චු පොත් ගෙනියනවා වෙනුවට මේ තමන්ගේ ඉස්කෝලේ කරිකියුලම් එකම ඉන්ච් 10 අඩි 10 කීපැඩ් අඩි නෙමෙයි ඒක කියන්නේ අඟල් 10 අයිපැඩ් එකකට දෙන්න, ඒකේ කීබෝඩ් එකකුත් එක්ක දෙන්න, ඒකට සම්පූර්ණ ළමංගේ අච්චු පොතේ තියෙන සම්පූර්ණ කරිකියුලම් එක ඒකට දාන්න, පොත් මටියක් අර බෑග්ගේ කරගහන් යන වෙනකොට අරක දෙන්න. ඒක දෙන්නේ නිකන් එකක් නෙමෙයි, බිම වැටෙන්නේ නැති ෂොක් ප්‍රූෆ් තියෙන වතුර වැටුණත් මුකුත් නැති වෙන ඒ සියලු තාක්ෂණයේ උපරිම එකක් දෙන්නේ. නිකන් ආවට ගියාට නෙමෙයි.
යුත්තක් ඔක දෙන එක. හැබැයි ඒ වගේම තමුන් වහන්සේලා ටැබ් එක දෙනවා වගේම කරුණාකරලා ටෙලිකමියුනිකේෂන් ලෙවි එක වැඩි කරා 25 දක්වා.
ඒක කියන්න.
ඒකත් අරු අපි කැමති. ඉතාලම හොඳ යෝජනාවක් අපි අගය කරලා තියෙනවා ඇතුළෙත් පිටතත්.
ඒක කියන්න. ඕසුද. දැන් මේක තුල තියෙන ලොකු මම ලෙවි එක ගන්න වංගිගාවට එන්න. මේක තුල සම්පූර්ණ ලොකු ගැබ් වෙච්ච අර්ථයක්. මේකලෝ ඉරල ලොකු අර්ථයක්. කෝඩින් කරන්න හදන්නේ කෝඩින් මේ විෂයත් එක්ක ග්‍රේඩ් 9 ඉඳන් දරුවන්ට දුන්නට පස්සේ ළමයින්ගේ කරිකියුලම් එකේ කෝඩින් තියන්න හදන්නේ. දැන් වෙනකොට මයික්‍රොසොෆ්ට් ආයතනෙත් එක්ක ලංකාවට ළමයි 5000ක් කෝඩින් විෂය උගන්වගෙන යනවා. මොකක්ද අදහස? මතක තියාගන්න ලංකාවට ඉස්සරහට යන්න ඕන නම් අපි හදන මේ හයිවේ එක හදපුවම දැන් අපිට අද ඇත්තටම කල්පනා කරලා බලන්න අපේ බදුල්ලා මම දුර ගමක ඉඳන් එන නිසා අපේ මිනිස්සු ඔක්කොම බලන්නේ කොළඹට ඇවිල්ලා රස්සාවක් කරන්න. අපේ පොළොන්නරුව ගත්තත් ගාල්ල ගත්තත් මාතර ගත්තත් එහෙමත් නැත්නම් පිටපලාත අම්පාරෙන් ගත්තත් ඔක්කොම බලන්නේ කොළඹට ඇවිල්ලා දිනු වෙන්නේ. එහෙම දිනු කරන්න බෑ රටක්. ඒ පලාතේම දිනු වුණොත් තමයි ඒ පලාතේ ගොඩ දාගෙන ඉස්සරහට යන්න පුළුවන්. ඒක කරන්න පුළුවන් සංනිවේදනයෙන් විතරයි. කමියුනිකේෂන් ඒ කනෙක්ටිවිටි එකෙන් විතරයි. ෆයිබර් තාක්ෂණය ලෝකේ ගමට රටවටේට ගියාම අපේ ලංකාවට මේ වෙනකොට සබ්මැරින් කේබල් දෙකක් ලංකාවට එනවා. ඒ හරහා ලංකාවේ අනිත් රටවල් වලට නැති වාසියක් තියෙනවා. අපිට 6 ගුණයකින් ඉන්ටර්නෙට් ස්පීඩ් වැඩි වෙලා තියෙනවා. මේ පොඩි ටැරිස් වල 25%ක් වැඩිමේ ප්‍රශ්නයක් තියෙනවා. ජනතාව බයිනවා. වැඩිම බයින්නේ ටැක්ස් එක දාපුත් නැති මට. ඒක ඉදින් කරන්න දෙයක් නැහැ. විදුලි සංදේශ අමාත්‍යවරයා මම නිසා. හැබැයි මේව එනකොට මේ සබ්මැරින් කේබල් නිකන් ලංකාවට එන්නේ නැහැ. ඒව ගෙනල්ලා දානකොට ඒව වෙලා ඒක හරහා ලෝකෙට ඇමරිකාවටද එංගලන්තයටද මේ ස්පීඩ් යන්නේ දැන් ලංකාවේ 6 ගුණයක් වැඩියෙන්. ඒක ඒවල වාසිය ඉස්සරහට ජනතාවට මේව පාවිච්චි කිරීම තුලින් තමයි අඩු වැඩි වීම එන්නේ. දැන්ට ඉන්ටර්නෙට් තාම ලංකාවේ පාවිච්චි කරන්නේ 30%යි. තාම අපි අඩු තත්ත්වයක ඉන්නේ. පාවිච්චි කරන්නේ අපි වෙනි සුළු පිරිසයි තාම. අපිට ඕනේ මේ ඉන්ටර්නෙට් පාවිච්චිය වැඩි කරන්න. වැඩි කිරීම තුල මේ සමාගම් වලට පාවිච්චිය වැඩි වීමත් එක්ක මිල පාලනය කිරීමේ හැකියාවක් තියෙනවා කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා තමයි මේ මුදල් අමාත්‍යවරයා එක අවස්ථාවක කියනවා 2G තියෙන කුළුණු 3G දක්වා ගෙනිච්චේ නැත්නම් මිලියන 100ක් ගහනවා කියලා. මොකක්ද එකින් කියන්නේ? එතුමා කියන්නේ
මම කාලේ නම් ගොඩක් කියා දැන්
හරි මෙතුමා කියන එකෙන් තව උත්සාහ කරන්නේ එතුමාගේ අදහස වෙලා තියෙන එක තුල 2G වලින් ඉන්ටර්නෙට් දීම කොස්ට්ලි වැඩි කමියුනිකේෂන් මේ ටෙලිකොම් ආයතන වලට 3G වලට එතුමා ලංකාවේ ටෙලිකොම් ආයතන පහක් තියෙනවා ඒ ආයතන පහෙන් අපි දන්නා කරුණා 2යි 3යි ලාභ ලබන්නේ අනිත් ආයතන ලාභ ලබන්නේ නැහැ එක්කෝ ඒගොල්ලෝ මර්ජ් වෙන්න ඕනේ එහෙම නැත්නම් ඒගොල්ලෝ මොකක් හරි විකල්පයක් ගන්න ඕනේ ඒව තමයි මේ මාකට් එකේ ඉකොනොමි එකත් එක්ක එතුමා ඒගොල්ලෝම එන්කරේජ් කරන්න කරන අදහස. ඉතින් ඒව තමයි ප්‍රෝග්‍රෙසිව් තින්කින් හැරියට මම හිතනවා ඉතාලම දක්ෂ විදියට මේ කලමනාකාරීත්වය කරන්න එතුමා කරපු ක්‍රමවේද. මේක ජනතාවට දැම්මම පොඩි අමාරුවක් තිබුණාට මම විශ්වාස කරනවා මාස 6ක් වෙනකොට මේක ස්ටැබිලයිස් වෙයි. මොකද අපි දැන් ප්‍රොමෝට් කරන්න හදනවා මිනිසුන්ගේ අතලට ස්මාර්ට් ජංගම දුරකථන. මොකද සෙස් එක ස්මාර්ට් ජංගම දුරකථන වල සහ ටැබ් වල සිබුණ සෙස් එක අයින් කරා. දැන් ලංකාවේ ටැබ් එකක් සහ ජංගම දුරකථනක් ස්මාර්ට් ජංගම දුරකථනක් ගන්නකොට තිබුණ සෙස් බඩ් අයින් වීම තුළ යුනිට් එක ගැනීමේ අඩුවක් වෙලා තියෙනවා. ඒ නිසා මම මේකත් එක්කම ඔබතුමා HCS එක ගැන පොඩි ප්‍රශ්නයක් ඇහුවා.
ඒකට මම කාලේ නම් අවසන් තුමා නැවත සන්ධ්‍යාය කතා කරන්න පුළුවන් අවස්ථාවක්.
HCS එක ගැන පොංචි ප්‍රශ්නයක් අහලා තිබුණා. HCS එක ගැන යමක් කියන්නට ඕනේ මන්ත්‍රීතුමනි ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම ඔබතුමා දන්නවා මැලේසියානු මැක්සිස් සමාගම තමයි 47ක් අයිති. ශ්‍රී ලංකා ආණ්ඩුවට 56ක් අයිති. මේකට බෝඩ් එකක් ඉන්නවා. මේකට ඇමතිවරයෙක්ට ගැසට් වෙලා මට තිබුණාට මට තියෙන්නේ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ අධීක්ෂණ කටයුතු කීපයක් කරන සහ එතනින් එහාට අතරම මම අතරම ටෙලිකොම් ආයතනයේ වෙන කිසිම මොකද මේ මේ ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එක වගේ සම්පූර්ණ ආණ්ඩුවට අයිති ආයතනයක් නෙමෙයි. එහෙම ලොකු බලපෑමක් ඉවීමේ හැකියාවක් නැහැ. මොකද මැලේසියානු සමාගමට 47ක් අයිතිය තියෙනකොට එතුමන්ලා තමයි ගොඩක්ම ලාල් තීන්දුව ගන්න. හැබැයි මේ HCS ප්‍රශ්නේ ගැන මම ගොඩක් මැදිහත් වීමක් වුණා. මම ඒ වගේම ජනාධිපතිවර අග්‍රාමාත්‍යවර හැබැයි HCS ගැන යමක් කියන්නට ඕන. ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ 4500ක් වැඩ කරනවා. නිත්‍ය සේවකයෝ. HCS එකේ 2100ක් වැඩ කරනවා. මේ ප්‍රශ්නේ විසඳන්න අපි ගොඩාක් මහන්සි වුණා. මේ ප්‍රශ්නේ විසඳන්න ගොඩාක් මහන්සිදී HCS එකේ ආයතනය ගැන දැන් ඔබතුමා කෝ සෞඛ්‍යයේ දේවල් ගෙවන්නේ නැහැ කියලා. ඒගොල්ලන්ට පටන් ගද්දි පඩි දුන්නේ රුපියල් 11500 තමයි HCS මෑන්පවර් ආයතනයේ සේවකයන්ව ගත්තේ. දැන් ඒගොල්ලන්ගේ අවම පඩිය 30000යි. හරි. ඒගොල්ලන්ගේ ප්‍රශ්න වෙලා තිබුණේ අපි මේ 2000 ගානම ගන්න උත්සාහ කළා අපි කෝ අවුරුදු 7කට වඩා වැඩි සේවකයෝ ගන්නවා කියලා. ගන්න උත්සාහයක් කරා. ගන්නකොට ප්‍රශ්නේ ආවේ අර ඉන්න 4500 ශ්‍රී ලංකා ටෙලිකොම් එකේ ඉන්න 4500 ඒකට විරුද්ධ වුණා. විරුද්ධලා ඒගොල්ලන් ස්ට්‍රයික් කරා. මේ 2000 ගාන ගන්නකොට ඒ 4000 ගාන ස්ට්‍රයික් කරා. දෙගොල්ලොන්වම ගෙනල්ලා සාකච්ඡා කරා. සාධාරණ වෙන්න කියලා කිව්වා. සාධාරණ වෙන්න ඒගොල්ලන් එකඟ වුණා. ඒගොල්ලන් කිව්වේ මේ 2000 ගාන ගන්නවා නම් SRPS එක වයලේට් නොකර ගන්න. සාධාරණ හේතුවක් තිබුණා. මොකද 2000ක් ගන්නකොට අවම කැලේ ඉන්න ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ ඉන්න සේවකයෝ කිව්වේ තමන්ගේ අධ්‍යාපන සුදුසුකම් වලට අනුව ගන්න. අධ්‍යාපන සුදුසුකම් නැත්තම් ගත්තොත් අර මිනිසුන්ට ප්‍රොමෝෂන් යන්න බැරි වෙන අසාධාරණයක් වෙනවා කිය. ඔබතුමාම වාසියට එහෙම නැත්නම් වාසියට නෙමෙයි මම දැන් ඔබතුමා වාසියට කතා කරන්නේ. ඔබතුමා ඒ කට්ටියක්ගේ හඬ නගන්න කතා කරන්න පුළුවන්. මටත් එහෙම කතා කරන්න පුළුවන්. හැබැයි එතන සාධාරණ ප්‍රශ්නයක් තියෙනවා. සුදුසුකම් ප්‍රශ්නයක් තියෙනවා නම් ඔබ අවම සුදුසුකම තියෙන්නේ ඕ ලෙවල් නම් ගණන් වලට 100ක් තියෙන්න ඕන නම් ගණන් වලට 100ක් නැතුව SRPS එක වයලේට් කළා මට ගන්න කියනො නම් ගන්න බැරි නම් SRPS කියන එක වයලේට් කරලා ගන්නෙ කොහොමද? එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් එතන ගැටලුවක්
තියෙනවා.
කම්කරු ඇමතුමා දුන්න නිර්දේශයක් අවුරුදු 35 පැනපු කට්ටියව ගන්න කියලා. අපි ඒක ගන්න කියලා මම ඒක ටෙලිකොම් ආයතනයට බොහොම පැහැදිලිව මමත් නිර්දේශයක් දීලා තියෙනවා ගන්න කියලා. මම කොහොම මේ ආයවැයෙන් පස්සේ මම මේ සම්බන්ධයෙන් දැඩිව කටයුතු කරනවා කියන එක. ඒ මොකද ඒකේ සාධාරණත්වයක් තියෙනවා. ඒ සාධාරණ ඉටු කරනවා. මේ ළඟදී 100 ගානක් ඇතුළට ගත්තා. ඒ 100 ගාන ගත්තේ ඒ සුදුසුකම් තියෙන ඒ සුදුසුකම් සපුරපු අධ්‍යාපන සුදුසුකම් තියෙන SRPS වයලේට් නොකරපු කණ්ඩායමක් ගත්තා. ඒ වගේ ක්‍රමවේදකින් ගන්න අපි කටයුතු කරලා තියෙනවා. අපි කිව්වා සුදුසුකම් නැති කට්ටියට NVQ level 4 එක දක්වා මාස 6ක ට්‍රේනින්ග් එකක් දීලා එහෙම ගන්න අපි කැමති කියලා. ඉතින් මේවා ඔක්කොම දේශපාලන වැටලට තමයි විචාරණයන් වෙන්නේ. ඉතින් නමුත් අපි සාධාරණ විදියට මේ කටයුතු කරන්න සම්පූර්ණ වශයෙන් දෙගොල්ලන්ටම සාධාරණක් වෙන විදියට කටයුතු කරන්න මම අවංකව මොකද මම මේ ඔක්කොම දේශපාලන පත්වීම් සමාරදයන් කරලා තියෙනවා. හැබැයි නමුත් අපි ඒ කිසිම දෙයක් ගැන කටයුතු කරන්න නැතුව සාධාරණ ටෙලිකොම් ආයතන වලට සාධාරණ කිටු කරන්න කටයුතු කරන්න අපි බැඳී සිටිනවා. අවසාන වශයෙන් ගරු කතානායක නියෝජ කතානායකතුමනි, මේ විෂය ලංකාවේ ඔබතුමාලා දන්න ගෘහස්ත හුවමාරු අපි කාට්පතත් එක්ක ලංකාව උඩියට කරනවා 2017 අවුරුද්දේ. ලංකාව විශාල මුදල් නාස්තියක් තියෙන ස්ථානයක මෛත්‍රම මේ අපි කරන HTM කාඩ් ව්‍යාපෘතිය LGN කියන ව්‍යාපෘති දෙක හරහා පමණක් බිලියන 15ක් අපිට වෙන් වෙලා තියෙනවා. මේ මිනිස්ත්‍රිය හරහා මුදල් අමාත්‍යාංශ විශාල බලාපොරොත්තු රාශියක් ගොන්නාගෙන ඉන්නවා. ආර්ථිකය ඩිජිටල්කරණය හරහා ඔබතුමා දකින්න තිය අයවැය හරහා වැඩියෙන්ම කතා වුණු වචනය තමයි ඩිජිටල්කරණය. ඔබතුමා කිව්වා වගේ මිනිසුන්ට මේක තේරෙන්නේ නැහැ, මුකුත් වෙලා නැහැ කියලා. මම පිළිගන්නවා 2016 අවුරුද්දේදී පිට්ටනිය හදාගත්ත එක තමයි කරේ. 2017 අවුරුද්දේ මම විශ්වාස කරනවා පිට්ටනිය දුවන, පිට්ටනියේ වෙනස් වෙන, පිට්ටනිය හරහා ලංකාවේ රැකියා නිර්මාණය වෙන, ලංකාව වෙනම දිශාවකට යන අපේ ව්‍යාපෘති ගැන තේරුම් ගන්න කණ්ඩායම තේරුම් ගනී ලංකාව වෙනස් වෙනම අමාත්‍යංශය තමයි ඩිජිටල් කරණය හරහා වෙන මේ අමාත්‍යංශය. ඒක මං කෝ වචනේ වෙයි නම් මිනිසුන්ට තේරෙන්නේ නැති වුණාට ලංකාව හැදෙන තැන තියෙන්නේ මේ අමාත්‍යංශය හරහා. ඒ නිසා කලබල වුණාට කමන්නේ, වැඩි කට්ටිය මේක ගැන දන්නේ නැති එකත් හොඳයි. ඒතොර වැඩි ඇඟිලි ගහන්න නැති නිසා ඒ නිසා වැඩි ටික ඉස්සරහට කරගෙන යන්න පුළුවන්. ඉදිරියේදී කටයුතු කරනවා කියන එක මේ අවස්ථාවේ මතක් කරනවා. බොහොම ස්තුතියි.
තයි ඔනබල් සරණ පවන්. Before that, Honorable Shrima Singh will take the chair.
Please speak, Honorable.
Thank you, Honorable Presiding Member. From all the speeches from everybody, what I could gather is everyone wants to have a concrete devolution of power in their provinces in order to develop their area. So thereby it's quite apparent that rural economy is also one of the backbone of the system. But it is still unfortunate the center is holding all the powers. I hope with the new constitution all these things will be devolved, and by the devolution of power probably all the provinces they can stand up on their leg and develop their areas. On the 5th November the Honorable Prime Minister delivered his vision and a policy statement to this assembly that enumerated the platform for the budget 2016. The medium strategies proposed consisted of the following: generating 1 million employment opportunities, enhancing income levels, development of rural economies, ensuring land ownership to rural and estate sectors, the middle class and the government employees, creating a wide and strong middle class. And this year, Honorable Minister of Finance in his budget speech outlined that there will be progress in the noble endeavor to strengthen democracy, fundamental rights, reconciliation and development for lasting peace. Freedom and national integration, and that the country is guided by a new vision of lasting peace, built on mutual respect and dialogue. There will also be an ambitious reforms agenda encompassing all major spheres, including social, political, economic and international relations. Some hope build their confidence and capacity to be able to create a socially inclusive growth. The rural roads that have been developed had the dominant focus of providing access to the security forces and were specified by them. It helped all the commercial activities in addition to their own movements. However, if we want to improve the rural productivity, we need to plan at the village level, involving the villagers. Impact on education in our villages are so severe that they cannot be converse or write in Tamil. There are no systems that will provide each up education so that they could have a fair chance of being included in the society. The situation of health, especially psychological and nutritional deficiencies, must be addressed. The impact on the health of women must be clearly understood and addressed. The scale of resettled IDPs are also big, so big people are not even aware of their neighbors. The resettled communities were not allowed to come together during the past administration and must be mobilized to form groups to enable them to address their own affairs and take ownership for their development. We must empower them and hear them out and respond instead of specifying solutions. The northern province is fast becoming a hunting ground for some corrupt traffic police. They are now resorting to bribery and intimidation of the local community and cannot even speak the language. This reminds us of the practices adopted several decades ago that led to the youth unrest. The mobility of our people is challenged by these few police officers, and such practices must not be allowed to prevail. There are intermediaries of trade who are taking advantage of these vulnerable communities that are not restored or integrated these intermediaries, deal with them individually and negotiate exploitative prices. The northern and eastern provinces were severely affected by brain drain. There is lack of capacity in every aspect. These provinces are forced to deal and negotiate with unequal and privileged partners to try and build themselves back. We need to plan to restore capacity so we could start taking some meaningful steps in all the good things that have been announced by this government. We want the donor community to engage with local organizations and institutions and get an informed local view and formulate programs instead of consulting the same old Colombo-centric officers. These officers presided over the many years of war and are still on an autopilot mode, dishing out unworkable and dysfunctional solutions. We need a targeted approach that will allow the local communities to engage, own and participate in taking the challenge of social inclusion and job creation creativity and strategy. There are a lot of encouraging policy pronouncements that could certainly make a difference. And there is now space to work in a coordinated and cohesive manner by all the stakeholders. If you are serious about a win-win scenario, this is an opportunity for all to make a great contribution to the war-affected people, region, and the country. All the wild noises, distraction, and politically orchestrated thuggery must be addressed based on law, order, and human rights. Intimidation and convenient interpretation by history and intentions for their power, personal glory and wealth, one can once again leave further unbearable scar on the minorities and for the country. Let us disregard these thuggeries and focus on simple but important issue of rebuilding the village and the villagers. Let these distractors speak for themselves, for who they are. It is easy to be trapped into vicious cycle all over again by being preoccupied with these episodes that are now and unfortunate characteristics of this country. We have seen the suffered violence in all its forms, and some of the current dramas are all familiar once that is on stage for the entire world to see. We should not be distracted by a few hooligans standing in the way of addressing the needs of the war victims on a mass scale. Let us expect the law to deal with it and see if human rights would be observed and the minorities are treated as equal citizens of this country. Rural development of the war-affected provinces are critical at this juncture, and turning a blind eye and allowing the business as usual will seriously affect the people, province, and for the matter, the country. The potential for rural development of the war-affected regions are vast and must be exploited as a matter of urgency. Agriculture is one of the main sources of our livelihood with our traditional crops. Other crop, leafy vegetables, and key livestock production being our mainstay. Currently, most of these are produced as a backyard operations due to many reasons. There is a lot of potential to improve their production if we approach it in a thoughtful and committed manner. Fisheries is another one of the most important sectors for the North and East. In the past, our fisheries livelihood was decimated and local people were marginalized and lost their ability to engage and benefit in any meaningful way. However, now we believe there is potential to enhance their contributions to the national economy. Palmetto trees of the northern province have the potential to support further several thousands of families. There is only a few small industries and no chamber of manufacturers functioning in the northern province, clearly demonstrating the lack of value-adding small industries but speak for their potential for its growth. It is time to unblock the challenges and any progress due to the war and measures justified as for national security. We had numerous challenges in the past, such as difficulty in free transport to national markets, market cartels, racial discriminations, political and security interference in commercial activities, central control of permits and policies, central control of health environmental policies, inability for technical training and capacity building, inability for community to gather together, marketing dumping to affect the price levels, dysfunctional state sector not responding to business needs. All these are lack of exposure to technical and technological advancement by the local people have all caused the current stagnation and the dominance of backyard farming in the war-affected areas. All these can be addressed now and must be addressed for economic and social advancement. We must give maximum opportunity for those to be rectified, and we want maximum cooperation from all.
Honourable Member, you have 2 minutes more.
Even the few small industries and handlooms operations lack quality and productivity to be competitive, even in the domestic market, let alone becoming a beneficiary of Asian growth story. Their capacity and quality must be improved. Freshwater tank fish production, reservoir fishing, aquatic resources, harvesting, and ornamental fishing all offer a lot of potential for commercial exploitation, so must be supported. Central control of travel and tourism industry and project approval devoid of any consideration for social and economic environment has been also concerned for the provinces. What is needed is socially, culturally and economically appropriate projects and programs that will directly advance the socio-economic situation of the people. Projects that promote authentic, eco-friendly tourism and enormous potential for these provinces, particularly in the northern province, just a copy and paste of the run-on-the-mill hippie tourism will not only be economically unsound, it would be a cultural and social intrusion and must be avoided.
Honorable Member, you'll have to wind up now.
1 minute, please. Each one of these has exceptional potential for economic development benefit villages, regions and nations. Nearly 80% of the population in the north are and east are living in rural areas, and most of these areas...
Please wind up, Honorable Member.
Thank you. I table this, Honorable
Thank
Presiding
you.
Member.
Meelangata Garu, P. Harrison, Namathathuma. ඔබතුමාට මිනිත්තු 10ක් කාලයක් තියෙනවා.
කරෝ. ඇතා ඉස්සරහට හම්බ වෙනවා. කරෝ කාර්ක සභා සභාපතිතුමනි මම තමුන්නාංශයට බොහොමත් සතුටුයි මගේ දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයෙක්ව මූලාසනයේ තියාගෙන කතා කරන්න ලැබීම ගැන විශේෂයෙන්ම මම හිතන්නේ දෙමළ සංවිධානයේ ගරු මන්ත්‍රීතුමා ලොකු චෝදනාවක් එල්ල කරා අතිගරු අපේ ගරු අග්‍රාමාත්‍යතුමා මේ සභාවේ ග්‍රාමීය ආර්ථිකය ගැන කතා කරා හැබැයි ඒ සම්බන්ධයෙන් ඔබ ඒ යුද්ධයේ පැවති ප්‍රදේශවලට වෙච්ච සාධාරණයක් ඉටු නොවුන හැටියට තමයි ඔබතුමා යම් යම් ප්‍රකාශ නිකුත් කරේ මම බොහොම පැහැදිලිව කියන්න ඕනේ ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ මගින් අපි කිල්නොච්චිය දිස්ත්‍රික්කයේ අවශ්‍ය වී ගබඩාවක් ඉදිකරන්න මුලතිව් දිස්ත්‍රික්කයේ 1,350ක් වෙන් කෙරුවා. හැබැයි තමුන්නාංශයේ දිස්ත්‍රික්කයේ නිලධාරීන්ගේ අකාර්යක්ෂමතාවය සහ දේශපාලන මතභේද නිසා අද වෙනකන් අපිට ඒ කාර්ය ඉටු කරගන්න ලැබුණේ නැහැ. අපි මිලියන 85ක් විතර වියදම් කරලා කිලිනොච්චිය නගරයේ ආශ්‍රිතව ආර්ථික මධ්‍යස්ථානයක් ඉදි කරලා තියෙනවා. අපි පුවත්පත් දැන්වීම් දැම්මා මේ සඳහා ඒ සඳහා ව්‍යාපාරිකයන්ට ඉදිරිපත් වෙන්න ඒ අවස්ථා කීපයකදී හැබැයි ඒ පුවත්පත් දැන්වීම අනුව සිංහල පුද්ගලයන් කීප දෙනෙක් විතරයි ඉල්ලුම් කරලා තිබුණේ ඒ තමුන්නාංශයේ පළාත් සභාවේ විරෝධත්වය නිසා ඒ ආර්ථික මධ්‍යස්ථානය අද වෙනකම් විවෘත කරගන්න බැරි තත්ත්වයක් තියෙනවා ඒ සඳහා මිලියන 85ක් වියදම් කරලා තියෙනවා තව තමුන්නාංශයේ ප්‍රදේශයේ අපේ අමාත්‍යාංශය හරහා ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යාංශය හරහා අපි මුලින්ම තාණ්ඩිකුලම් ප්‍රදේශයේ වවුනියා දිස්ත්‍රික්කයේ දෙමළ මුස්ලිම් ජනතාව ජීවත් වෙන ඒ වගේම යුද්ධෙන් අවතැන් වෙච්ච පිරිස් ඉන්න ඒ ප්‍රදේශවල ආර්ථික මධ්‍යස්ථානයක් ඉදිකරන්න තාණ්ඩිකුලම් ප්‍රදේශය අපි තෝරගත්තා. ඒ තාණ්ඩිකුලම් ප්‍රදේශය තෝරගන්නවත් එක්කම තාණ්ඩිකුලමේ ස්ථානය පිළිබඳ ප්‍රශ්නයක් මතු වුණා පළාත් සභාව සහ මධ්‍යම ආණ්ඩුවේ මන්ත්‍රීතුමාලා අතර. අපි ඒ අයට කිව්වා වෙන ස්ථානයක් එහෙනම් දෙන්න කියලා ඊට පස්සේ තමුන්නාංශයේ නියෝජනය කරන ප්‍රදේශයේ ප්‍රධාන ඇමතිවරයා අපිට දුන්නා වවුනියාව බස්තෑවතුම්පල පිටුපස්සේ තියෙන ඉඩම. එතන ආර්ථික මධ්‍යස්ථානයක් ඉදි කරන්න කියලා. ඒ සඳහා අපි අවශ්‍ය කටයුතු මිනිමුම් කටයුතු ඒ අවශ්‍ය කැබිනට් අනුමැතිය ගත්තායින් පස්සේ ඒකටත් විරුද්ධ වුණා. ඊට පස්සේ එතුමාම කිව්වා මාන් කුලම් එකේ තව එකක් ආරම්භ කරන්න ඕනේ කියලා. අපි මාන් කුලම් ආර්ථික මධ්‍යස්ථානයේ පටන් ගන්න ඒ අවශ්‍ය සියලු මුදල් හදලා අපි වෙන් කරලා කැබිනට් අනුමැතිය ගත්තා. අද වෙනකන් ඒකට අවස්ථාවක් ලැබුණ නැහැ. තාමත් ඒ පළාත් සභාව සහ මධ්‍යම ආණ්ඩුවේ කඹෑදිල්ල මත මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්න බැරි වෙලා තියෙනවා. ඒ නිසා මේ නොසලකා හැරලා නැහැ. විශේෂයෙන්ම ග්‍රාමීය ආර්ථිකයේ සම්බන්ධයෙන් ගරු අග්‍රාමාත්‍යතුමා මේ වැඩසටහන යටතේ තමුන්නාංශලාගේ ඒ ප්‍රදේශවලදී යම් යම් පළාත් සභාව සහ මධ්‍යම ආණ්ඩුව ඇතුළේ තියෙන ගැටලු නිසා අපිට ඒ සංවර්ධන ව්‍යාපෘති වලට යම් යම් බාධක ඇති වෙලා තියෙනවා. මම මේ සම්බන්ධයෙන් අපේ විපක්ෂ නායකතුමා ඇතුළු ඒ මන්ත්‍රීවරු දැනුවත් කරලා තියෙනවා. ඒ වගේම මගේ මිත්‍ර ජයතිස්ස මන්ත්‍රීතුමා කිව්වා විශේෂයෙන්ම එතුමාගේ කතාවේදී මේ අනුරාධපුරයට හරක් බෙදන කතාව. ඔව් අනුරාධපුරයට හරක් බෙදනවා. අනුරාධපුරයට විතරක් නෙමෙයි. මම එතුමා හිටියානම් හොඳයි කියන්න විශේෂයෙන්ම අපිට ලොකු අභියෝගයක් තියෙනවා කිරිකර්මාන්තය වෙනුවෙන්. මගේ හිතමිත්‍ර සීබි රත්නායක මැතිතුමා ඇමතිවරයා හැටියට, ඒ වගේම තොණ්ඩමන් මැතිතුමා මේ අමාත්‍යාංශයේ බාර ඇමතිවරයා හැටියට, අද වෙනකොට අපිට තාමත් මිලියන 40,000ක් බිලියන 40ක් විතර විදේශීය රටවලින් අපි කිරිපිටි ආනයනය සඳහා දැනටමත් වියදම් කරනවා. අපිට තාම බැරි වෙලා තියෙනවා රටේ කිරි නිෂ්පාදනය රටට ගැළපෙන ආකාරයෙන් වැඩි කරගන්න අපිට හැකියාවක් නැති වෙලා තියෙනවා. ඒ නිසා මේ අවුරුද්ද තුලදී අපි විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා කන්ද උඩරට ප්‍රදේශයට ඕස්ට්‍රේලියාව රජයේ මගින් නාණෑනේ කරන කිරි ගවයන් 5000ක් ගෙනීමේ වැඩසටහන අපි තියෙනවා. ඒ වැඩ තුලින් අපි බලාපොරොත්තු වෙනවා 10 දෙනා 10 දෙනා ගවයින් 10 දෙනා 10 දෙනා ඒ ප්‍රදේශවල ජනතාවට බෙදා දීලා ඒ කිරි කර්මාන්තය දියුණු කරන්න ඒ අවශ්‍ය කටයුත්ත අපි පටන් ගන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අනුරාධපුර පොළොන්නරුව වගේම උතුරු ප්‍රදේශයේ විශේෂයෙන්ම මේ ස්ථානයේ නැති වුණ සුමන්දිර මන්ත්‍රීතුමා අපෙන් ඉල්ලීමක් කරලා තියෙනවා. අපේ මුදල් ඇමතිතුමාගෙන් ඉල්ලීමක් කරා ඒ උතුරු පළාතට කිරි ගවයන් 2500ක් ලබා දෙන්න වැඩසටහන. මම මේ අවස්ථාවේදී බොහොම සතුටින් මතක් කරන්න ඕන අතිගරු ජනාධිපතිතුමා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පකිස්තාන රජයෙන් කරපු ඉල්ලීමක් මත අපිට මං හිතන්නේ මී ගවයන් 2000ක් සහ එළ ගවයන් 10000ක් වගේ විශාල සතුන් ප්‍රමාණයක් පකිස්තාන රජයෙන් අපිට ලැබෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. මොකද ජනාධිපතිතුමාගේ මැදිහත් වීම මත. ඒ වගේම ඕස්ට්‍රේලියාවේ රජයනුත් මේ සම්බන්ධයෙන් උසස් වර්ගයේ සතුන් ගෙනීමටත් අපි දැනටමත් කටයුතු කරලා තියෙනවා. මං හිතන්නේ මේ අවුරුද්ද තුලදී වැඩියෙන්ම වැඩ කොටසක් අපිට කරන්න පුළුවන් වේවා. උතුරු ප්‍රදේශයටත් ඒ සඳහා අපිට අවශ්‍ය සහයෝගය ලබා දෙන්න පුළුවන් වේ. මම තමුන්නාංශයට කියනවා අපේ අමාත්‍යාංශය මගින් අපිට පුළුවන්කම ලැබුණා උතුරු ප්‍රදේශයටත් නැගෙනහිර ප්‍රදේශයටත් විශේෂයෙන්ම පශු වෛද්‍ය ශාස්ත්‍රයේ දියුණුව වෙනුවෙන් අපිට පුළුවන්කම ලැබුණා මේ දැන් මේ ගිය සතිය ඇතුළත පශු වෛද්‍යවරු 60කට ආසන්න ප්‍රමාණයක් මේ පළාත් දෙකට අලුතෙන් පත්වීම් ලබා දෙන්න. ඒ තුලින් අපි බලාපොරොත්තු වෙනා ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කරන්න, ඒ වගේම සත්ව පාලනය දියුණු කරන්න ඒ ප්‍රදේශවලම වෛද්‍යවරුන් සහ වෙනත් ප්‍රදේශවල වෛද්‍යවරු අපි අනුයුක්ත කරලා තියෙනවා. මේ වෙනකොට ලංකාවේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලට අවශ්‍ය වෛද්‍යවරු පශු වෛද්‍යවරුන්ගේ අනුයුක්ත කිරීම අපි දැන් සිද්ධ කරලායි තියෙන්නේ කියන එකත් මතක් කරන්න ඕනේ. ඒ නිසා මේ මම තමුන්නාංශයට කියන්න කැමති
ඔය හරක් බෙදෙන එක හොඳයි, පශු වෛද්‍යවරු යවන එකත් හොඳයි. හැබැයි නිකන් සිරිකොතෙන් ඕඩර් එක ලැබුණා වගේ UMP ගෙවල් වලටම මේ හරක් ටික යවන එකයි ප්‍රශ්නය. නෑ,
තමුන්නාංශයේ වැරදි මතයක ඉඳලායි කතා කරන්නේ. මම කියන්නම් අනුරාධපුරයේ සත්තු බෙදුවේ මිල්කෝ ආයතනයේ සමග එකතු වෙලා මිල්කෝ ආයතනයෙන් ඒකේ වැඩි බරක් දරලා තියෙනවා. ඒ ආයතනයෙන් තමයි ඒකේ භාගයක සතුන්ගේ මිල දරන්නේ. ඒ නිසා මේ ආයතනයත් එක්ක එකතු වෙලා ඉතුරු කොටස අපේ අමාත්‍යාංශය හරහා දරනවා. දැනට මිල්කෝ සමාගමත් එක්ක එකතු වෙලා තමයි මේ කටයුත්ත කරන්නේ. ඒ නිසා තමුන්නාංශකෙත් කවුරු හරි ඉන්නවා නම් මිල්කෝ සමාගමේ කෙනෙකුට අසාධාරණයක් වුණා කියලා කියනවනම් මට කියන්න, මම ඒක නිවැරදි කරලා දෙන්නම්. එහෙම නැතෝ සිරිකොත ඕඩර්ස් 90 හරක් බෙදන්නේ නැහැ. ඒ ගැන කලබල වෙන්න දෙයක් නැහැ, බය වෙන්න එපා. මොකද තමුන්නාංශයේ වෘත්තීය සමිතියත් මීට ඉස්සෙල්ලා දැන් දවස් දෙකකට ඉස්සර වෙලා ඇවිල්ලා බොහොම ප්‍රසාදය පළ කරලා ගියා. මොකද මිල්කෝ සමාගමේ ආයතනේ මම ඒකත් කියන්නම් අපි බාර ගන්නකොට මිලියන 600 ගානක් තිබිච්ච අලවිය දැන් අපි බාර ගත්තට පස්සේ මිලියන 810 දක්වා ගිය මාස වෙනකොට වැඩි කරලා තියෙනවා.
එමතුම අවසාන මිනිත්තු දෙකක් කාලයයි තියෙන්නේ.
ඒ නිසා මම විශේෂයෙන් මතක් කරන්න ඕනේ තමුන්නාංශයට ඒ සම්බන්ධයෙන්. ඒ වගේම ගරු කාරක සභා සභාපතිතුමනි, සත්ව පාලනය වගේම මම වියලේ මණ්ඩලය ගැනත් මතක් කරන්න ඕනේ. මොකද විශේෂයෙන්ම අද රටේ තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් හැටියට අපිට වී ගබඩා ඉදිකිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා. ඒ වගේම තියෙන ගබඩා අලුත් කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා. මේ සඳහා අතිගරු ජනාධිපතිතුමාගේ රජරට නවෝදය වැඩසටහන යටතේ අපිට පුළුවන් වෙන අනුරාධපුර පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අලුතෙන් වී ගබඩා 15ක් ඉදිකරන්න. ඒ සඳහා අවශ්‍ය මූල්‍ය පහසුකම් අපිට ලබා දීලා තියෙනවා. ඒ වගේම ඔයාමඩුව ප්‍රදේශයේ මං හිතන්නේ අපේ උතුරු මැද පළාතේ තියෙන ඉදිවෙන විශාලතම වී මෝල ඉදිකරන්න ඒවගේම සයිලෝවර්ගේ ගබඩා ගණනාවක් ඉදිකරන් තඹුත්තේක මාර්ථික මධ්‍යස්ථානයේ විශාල විදිහට දියුණු කරන්න. ඒවගේම තඹුත්තේකම මහවැලි සත්වපාලන ගොවිපළවල් දෙකම වැඩි දියුණු කරන්න. ඒත් එක්කම සීපුකුලම සත්වපාලන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ මධ්‍යස්ථානයේ දියුණු කරලා ඒ තුළින් අපිට වැඩි ශිෂ්‍යයින් ප්‍රමාණයකට ඒ අවස්ථාව උදා කරලා දෙන්නත් ඒ කොටසේ වැඩ කටයුත්තත් අපි ක්‍රියාත්මක කරලා තියෙනවා
කියන දරුව අමතුම අවසන් කරන්න
කැමැති. මම තමුන්නාංශයේ විශේෂයෙන්ම තව මිනිත්තු කීපයක් කියලා නේ සත්වපාලනය වගේම විශේෂයෙන් මතක් කරන්න ඕනේ කුකුල් කර්මාන්තය සඳහා අපි රටේ ප්‍රෝටීන අවශ්‍යතාවයෙන් වැඩි කොටසක් අද අපි සපුරා ගන්න හුඟක් දෙනෙක් බලාපොරොත්තු වෙන්නේ ඒ වගේම තියෙන එකම ඊට කඩ වෙලා තියෙන්නේ කුකුල් කර්මාන්තය හරහා මේ ප්‍රෝටීන අවශ්‍යතාවය සම්පූර්ණ කරන්න. ඒ සඳහාත් අපි අලුත් වැඩපිළිවෙල් ගණනාවක් ආරම්භ කරලා තියෙනවා. මේ අයවැය තුලනුත් අපිට ඒ සඳහා අවශ්‍ය සහන ලබා දීලා තියෙනවායි කියන එකත් මම ඔබතුමාට මතක් කරනවා. මම අවසන් කරන්නම්. ඒ නිසා මට පිළිතුරු දීමේදී අවසාන වශයෙන් පිළිතුරු දෙන්න අවස්ථාවක් ලැබුණොත් ඒ සඳහා ඉදිරියේදී
මට කාලයත් අවසානයි
කරමින් ඔබතුමාට ස්තුතිව කරමින් මම නවතිනවා.
බොහොම ස්තුතියි අමතුමා. Next honorable Douglas Devanand.
நன்றி சபைகளுக்கு தலைமை தாங்குகின்ற கௌரவ உறுப்பினர் அவர்களே, 2017 ஆண்டுக்கான வரவு செலவு திட்டத்தின் இன்றைய தினம் 5 அமைச்சர்கள் தொடர்பிலான குழுநிலை விவாதங்கள் நடைபெறுகின்ற போதிலும் நேர ஆவாசம் கருதி மலைநாட்டு புதிய கிராமங்கள் உட்கட்டமைப்பு வசதிகள் சமுதாய அபிவிருத்தி கிராமிய பொருளாதார அலுவல்கள் மற்றும் தொலைத்தொடர்புகள் டிஜிட்டல் உட்கட்டமைப்பு வசதிகள் ஆகிய 3 அமைச்சுகள் தொடர்பான எனது கருத்துக்களை நான் முன்வைக்கின்றேன். அந்த வகையில் முதலில் மலைநாட்டு புதிய கிராமங்கள் உட்கட்டமைப்பு வசதிகள் மற்றும் சமுதாய அபிவிருத்தி அமைச்சு தொடர்பில் எனது கருத்துக்களை நான் இங்கு முன்வைக்கின்றேன். யுத்தம் காரணமாக நேரடி பாதிப்புக்குட்பட்ட வடக்கு கிழக்கு மாகாணங்களில் வாழ்ந்து வருகின்ற மக்களிடையே நிலவும் பிரச்சினைகளுக்கும் இந்த நாட்டின் ஏனைய மாகாணங்களில் வாழ்கின்ற மக்களிடையே நிலவும் பிரச்சனைகளுக்கும் இடையில் வித்தியாசங்கள் உள்ளதை போன்று எமது மலையக பகுதிகளில் வாழ்ந்து வருகின்ற மக்களின் பிரச்சனைகள் ஏனைய மாவட்டங்களில் வாழ்கின்ற மக்களிடையே நிலவுகின்ற பிரச்சனைகளிலிருந்து முற்றாகவே வேறுபட்டவை என்பதை நான் இங்கு வலியுறுத்த விரும்புகின்றேன். 20 நூற்றாண்டின் நவீன அடிமைத்தனம் என மலையக மக்கள் குறித்து திரு மோகனதாஸ் அவர்கள் எழுதியிருந்தார். அந்த அளவுக்கு இந்த மக்களது வாழ்க்கை அமைந்திருக்கின்றது. இதில் முன்னேற்றங்கள் காணப்பட வேண்டியது அத்தியாவசியமாகும் என்பதை இங்கு நான் சுட்டிக்காட்ட விரும்புகின்றேன். அதாவது தேசிய இன மற்றும் வர்க்க ஒடுக்குமுறைகளுக்கு உட்பட்ட நிலமற்ற ஒரு சமூகமாக வாழும் இந்த மக்களின் வாழ்க்கையை மாற்றுவதற்கு கௌரவ அமைச்சர் திகாம்பரம் அவர்கள் நிச்சயமாக நடவடிக்கைகளை முன்னெடுப்பார் என எதிர்பார்க்கின்றேன். யுத்த நேரடி பாதிப்புகளுக்கு உட்பட்டுள்ள வடக்கு கிழக்கு மக்களுக்கு சில விசேட திட்டங்களை இந்த அரசு வகுத்து செயல்படுத்த வேண்டும் என நான் அடிக்கடி கோரி வருவதைப் போல் இந்த மலையக மக்களின் அடிப்படை பிரச்சனைகளையும் தேவைகளையும் தீர்ப்பதற்கு சில விசேட திட்டங்கள் வகுக்கப்பட வேண்டியுள்ளதை இங்கு அவதானத்திற்கு கொண்டு வர விரும்புகின்றேன். பெருந்தோட்டத்துறையானது தோட்ட நிர்வாகங்களோடு தொடர்பான பிரச்சனைகளுக்குடனேயே பிணைந்ததாக காணப்படுகின்றது. அரசியல் ரீதியிலான பிரச்சனைகள் ஒரு பக்கம் இருக்கின்ற நிலையில் சமூக பொருளாதார ரீதியில் நாட்டின் ஏனைய பிரஜைகளை விட மிகவும் குறைவான நிலையிலேயே இவர்கள் காணப்படுகின்றார்கள். தோட்டத்துறைமார் என்கின்ற ஆதிக்கத்துக்கு உட்பட்ட நிலையில் இவர்களது வாழ்க்கை முறை சுழண்டு வருவதால் இதிலிருந்து மீள அவர்களுக்கு துணை நிற்க வேண்டிய தேவை அந்த மக்களை பிரதிநிதித்துவப்படுத்துகின்ற தலைவர்களுக்கு இருக்க வேண்டும் என்பதை இங்கு வலியுறுத்தி கூற விரும்புகின்றேன். 1972 ஆண்டில் பெருந்தோட்டங்களை அரசு கையேற்றிருந்த போதிலும் இந்த மக்களின் வாழ்க்கை நிலையும் மக்களுக்கு எதிரான சுரண்டல்களும் இவர்களது துன்பதுயரங்களும் நீங்கிவிட்டதாக கூறுவதற்கில்லை. இதற்கு முன்னரும் இதற்கு பின்னரும் அதே நிலைதான். இந்த மக்கள் அரசியல் சமூக பொருளாதார துறைகளை சார்ந்து வாழ்ந்து வருகின்றனர். ஆங்காங்கு சில முன்னேற்ற நிலைமைகள் அவர்களுக்கு கிடைக்கப்பெறுகின்ற வசதிகளை பொறுத்து ஏற்படுகின்ற போதிலும் வீதாசார ரீதியில் அது போதுமானதாக இல்லை. தோட்டத்துறை தவிர்ந்து இம்மக்களில் ஒரு தொகையினர் முறைசாரா தொழில்களில் ஈடுபட்டு வருகின்றனர். கடைகளில் சிற்றூழியர்களாகவும் ஏனைய நிலைகளிலும் பலர் பணியாற்றுகின்றனர். வீட்டு பணியாளர்களாக பலர் வெளிநாடுகளிலும் உள்நாடுகளிலும் பணியாற்றுகின்றனர். அந்த வகையில் தோட்ட தொழிலாளர்களுக்கான மாத ஊதியம் குறைந்தபட்சம் 1000 ரூபாவாக உயர்த்தப்பட வேண்டியது போல் உள்நாட்டில் வீட்டு பணியாளர்களதும் கடைச்சிப்பத்திகளினதும் பணியானது தொழில்முறை அங்கீகாரத்துக்கு உட்படுத்தப்பட வேண்டும் என்ற கோரிக்கையை நான் இந்த இடத்தில் மீண்டும் வலியுறுத்த விரும்புகின்றேன். அதே நேரம் தென் மாகாணம் சப்ரமுவா மாகாணம் போன்ற பகுதிகளில் வாழ்ந்து வரும் மலையக மக்கள் முகம் கொடுத்து வரும் பிரச்சனைகள் இன்னும் மாறுபட்டவையாகவே உள்ளன. தமக்கான ஒரு நாடாளுமன்ற பிரதிநிதியை கூட பெற முடியாத நிலையில் பரந்த அளவில் இவர்கள் வாழ்ந்து வரும் நிலையில் அடிப்படை உரிமைகள் கூட மறக்கப்படுகின்றவர்களாகவே இம்மக்கள் இருக்கின்றனர். இவர்களது சமூக பொருளாதார மட்டமானது கிராம நிலையினை விடவும் குறைந்த நிலையே காணப்படுகின்றது. அத்துடன் இன ரீதியிலான பாகுபாட்டு பிரச்சனைகளுக்கு மிக அதிகமான அளவில் இவர்கள் முகங்கெடுத்து வருவதாக தெரிகின்றது. எனவே இந்த மக்களது பிரச்சனைகள் தொடர்பிலும் கௌரவ அமைச்சர் திகாம்பரம் அவர்கள் கூடுதல் அவதானம் எடுக்க வேண்டும் என்று கேட்டுக் கொள்கின்றேன். அந்த வகையில் 25,000 வீடுகள் இம்மக்களுக்கென அமைக்கப்பட உள்ளதாக இம்முறை வரவு செலவு திட்டத்தில் தெரிவிக்கப்பட்டுள்ளது. இது வரவேற்கத்தக்கது. இதனை விரைவாக முன்னெடுத்து அம்மக்களின் மிக முக்கியமானதொரு பிரச்சினைக்கு தீர்வு காணப்படலாம். எனினும் மலையகத்தை பொறுத்தவரையில் தனி வீடுகள் அமைக்கப்பட வேண்டுமாயின் சுமார் 3 லட்சம் வீடுகளையாவது அமைக்க வேண்டிய நிலையே காணப்படுகின்றது. இதனையும் கருத்தில் கொண்டு அமைச்சர் அவர்கள் நடவடிக்கை எடுக்க முன்வர வேண்டும் எனவும், குறிப்பாக இந்த வீட்டுத் திட்டங்களை பொறுத்தவரையில் அதற்கான காணிகள் பெறுவதில் பெரும் சவாலை எதிர்நோக்கக்கூடியதாக அமையலாம். எனவே நிலைத்த அபிவிருத்தி மற்றும் அனர்த்த ஆபத்து மதிப்பீடுகளை மேற்கொண்டு அதற்கான காணிகளை இனங்காண்பதற்கும் கௌரவ அமைச்சர் அவர்கள் நடவடிக்கை எடுக்க வேண்டும் என கேட்டுக் கொள்கின்றேன். அடுத்து குழுக்களின் இந்த சபைகளுக்கு தலைமை தாங்குகின்ற கௌரவ உறுப்பினர் அவர்களே, கிராமிய பொருளாதார அலுவல்கள் அமைச்சர் தொடர்பில் சில கருத்துக்களை முன்வைக்க விரும்புகின்றேன். நமது நாட்டை பொறுத்தவரையில் கால்நடைகள் அதிகமாக காணப்படுகின்ற மாகாணமாக வடக்கு மாகாணம் காணப்படுகின்ற போதிலும் அங்குள்ள கால்நடைகளில் பல பால் உற்பத்திக்கு ஏதுவனவையாக இல்லாத நிலையில் அவற்றை இனங்கண்டு பால் உற்பத்திக்கு ஏற்றவாறு அவற்றின் திறன்களை மேம்படுத்துவதற்கும் அப்பகுதிக்கு பொருத்தமான கால்நடைகளை வரவழைத்துக் கொடுத்து அத்துறையினை மேலும் வளர்த்தெடுப்பதற்கும் கௌரவ அமைச்சர் ஹரிசன் அவர்கள் நடவடிக்கை எடுக்க வேண்டும் என கேட்டுக் கொள்கின்றேன். தற்போது வடக்கில் பால் உற்பத்தி துறையானது குறிப்பிடத்தக்க உற்பத்தியினை சந்தைப்படுத்துகின்ற நிலையில் அதனை நவீன வசதிகளுடன் கட்டியெழுப்புவதன் ஊடாகவும் அதனை மக்கள் மயப்படுத்தப்பட்ட பண்ணைகளாக உருவாக்குவதன் ஊடாகவும் அத்துறை சார்ந்த மக்கள் மேலும் தங்களது வாழ்வாதாரத்தை வளர்த்துக் கொள்வார்கள் என எதிர்பார்க்கின்றேன். அந்த வகையில் தற்போது கறவை மாடுகள் 10 வீதம் ஒரு குடும்பத்துக்கு வழங்கப்படும் திட்டத்தில் வடக்கு மாகாண மக்களையும் உள்வாங்கி அத்துறையை எமது பகுதியிலும் ஊக்குவிப்பதற்கு கௌரவ அமைச்சர் அவர்கள் நடவடிக்கை எடுக்க வேண்டும் என்றும், அதே நேரம் எமது பகுதிகளில் போதிய அளவு மேய்ச்சல் தரைகள் உருவாக்க வேண்டியுள்ளது. இதற்கான காணிகளை அப்பகுதியில் இனங்காண முடியும். எனவே இந்த மேய்ச்சல் தரைகளை உருவாக்கி அவற்றை பேணக்கூடிய வழிமுறைகளையும் தங்களது அமைச்சு முன்னெடுக்க வேண்டும் என்றும், அத்துடன் வேறு மாவட்டங்களில் இருந்து விலங்கின தீவனங்கள் அங்கு கொண்டு வரப்படும் நிலையில் அவற்றின் விலைகள் அதிகரிப்பு மற்றும் நிற குறைவு போன்ற பிரச்சனைகள் காணப்படுகின்றன. எனவே யாழ்ப்பாணம் உட்பட வடக்கில் காணப்படுகின்ற வளங்களையும் அடிப்படையாக கொண்டு அங்கு விலங்கின தீவின உற்பத்தியினை ஊக்குவிப்பதற்கான நடவடிக்கைகளையும் மேற்கொள்ளப்பட வேண்டியது அவசியமாக உள்ளது. எனவே இது தொடர்பிலும் கௌரவ அமைச்சர் அவர்கள் நடவடிக்கை எடுக்க வேண்டும் என்றும் கேட்டுக் கொள்கின்றேன். அத்துடன் வடக்கு மாகாணத்தை பொறுத்த வகையில் கிளிநொச்சி, பவனியா, மன்னார் மற்றும் முல்லைத்தீவு போன்ற மாவட்டங்களில் நெல் களஞ்சிய சாலைகள், நெல் உலர்த்தும் தளங்கள் மற்றும் நெல் ஆலைகளை அமைப்பதன் ஊடாக அம்மக்கள் தங்களுக்குரிய அரிசியை நியாய விலைகளில் பெறுவதையும் உறுதி செய்ய முடியும். எனவே அவற்றுக்கான ஏற்பாடுகளை மேற்கொண்டு உதவுமாறும், மேலும் நெல் கொள்வனவின் போது அப்போது மக்களின் அறுவடைகள் தொடர்பிலும் அதிக அவதானம் செலுத்துமாறும் கௌரவ அமைச்சர்களை கேட்டுக்
கொள்கின்றேன். அடுத்து
தொலை தொடர்புகள் மற்றும் டிஜிட்டல் உட்கட்டமைப்பு வசதிகள் அமைச்சர் தொடர்பில் எனது சில கருத்துக்களை முன்வைக்க விரும்புகின்றேன். இன்றைய காலகட்டத்தை பொறுத்தவரையில் இணைய வசதி என்பது அனைத்து தரப்பினராலும் அனைத்து தரப்பினருக்கும் அத்தியாவசியமான ஒன்றாகவே வளர்ச்சி பெற்றுள்ளது. தற்போது பாடசாலை மாணவர்கள் உட்பட உயர்கல்வித்துறை சார்ந்த மாணவர்கள் ஆசிரியர்களுக்கு மடிக்கணினிகள் வழங்கப்பட்டும் மேலும் வழங்கப்படவும் உள்ள நிலையில் இணைய சேவை வழங்குநர்கள் அதிக லாபத்தை ஈட்டும் நோக்குடனேயே அச்சேவையை வழங்கி வருகின்றனர். இந்த நிலையில் அதற்கான வரிகளும் அதிகரிக்கப்படுகின்ற நிலையிலே இங்கு காணப்படுகின்றது. எனவே இதனை குறைந்த விலையிலும் இலகுவாகவும் கல்வித்துறை சார்ந்தோர் பெறுவதற்கு நடவடிக்கை எடுக்கப்பட வேண்டும் எனவும், அதே நேரம் தற்போது சில நகரங்களில் குறிப்பிட்ட சில பொது இடங்கள் சார்ந்த இணைய வசதிகள் வைபர் வழங்கப்பட்டு வருகின்ற போதிலும் அது மிகவும் குறைந்த வேகத்தில் செயல்படுவதால் அதன் வேகத்தை அதிகரிப்பதற்கும் அச்சேவையை மேலும் பல பொது இடங்கள் இனங்காணப்பட்டு விஸ்தரிப்பதற்கும் நடவடிக்கை எடுக்க வேண்டும் என்றும் கௌரவ அமைச்சர் ஹரின் பீரிஸ் அவர்களிடம் கேட்டுக் கொள்கின்றேன். நன்றி.
Thank you. Next on ඊළඟට ගරු පද්නෝ දේශාන්ත ගුණසේකර මන්තුමා, ඔබතුමාට මිනිත්තු 14ක කාලයක් තියෙනවා. ඊට පෙර ගරු ලකී ජයවර්ධන මන්තුමා මූල ආසනයෙන්.
කර්මන්තුමා කතා කරන්න.
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අද මේ වැය ශීර්ෂ විවාදයට සාකච්ඡා කරන මොහොතේ විශේෂයෙන්ම අමාත්‍යාංශ ගණනාවක් අද සාකච්ඡාවට බඳුන් වෙනවා. කඳුරට නවගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශයත්, එවැගේම ප්‍රාදේශ සංවර්ධන අමාත්‍යාංශයත්, ග්‍රාමීය කටයුතු පිළිබඳ අමාත්‍යාංශයත්, විශේෂ කාර්යයන් පිළිබඳ අමාත්‍යාංශ හා විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශ. මේ අමාත්‍යාංශ ගණනාවම දිහා බැලුවට පස්සේ මට කාරණාවක් මතක් වුණා. ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, දැන් මේ යහපාලන රජය බලයට එනකොට කියපු කාරණා අතර එක කාරණාවක් තමයි මේ අමාත්‍යාංශ වැඩි. එකම විෂය අමාත්‍යාංශ ගණනාවක් අතරේ බෙදී ගිහින් තියෙනවායි කියලා කලින් රජයට කියපු විවේචනය මේ පත්තුණු යහපාලන රජයේ 2015 ජනවාරි මාසයේ 8 වෙනිදා. දැන් බලන්න ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, එක අමාත්‍යාංශයක් තියෙනවා කඳුරට නවගම්මාන යටිතල පහසුකම් කියලා එකක්. ඒක දිගම්බර මන්තුමාගේ අමාත්‍යාංශය. තව එකක් තියෙනවා ප්‍රාදේශ සංවර්ධන අමාත්‍යාංශය කියලා පොන්සේකා මහත්තයා ඉන්න අමාත්‍යාංශය. තව එකක් තියෙනවා ග්‍රාමීය ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍යාංශය. මට නම් තේරෙන්නේ නැහැ මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, එකක් ප්‍රාදේශීය සංවර්ධන කියලා එකක් කියනවා. තව එකක් තියෙනවා යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන කියලා එකක්. ඒතර ප්‍රජා සංවර්ධන කියලා කියන ගමන් තව එකක් ප්‍රාදේශීය සංවර්ධන කියලා අමාත්‍යාංශයක් තියෙනවා. ඒතකොට ප්‍රාදේශීය සංවර්ධනෙනුත් බලාපොරොත්තු වෙන්නේ ප්‍රජාව සංවර්ධනය ගැන නෙවෙයිද? ඒතකොට ඒක ඇතුළේ යටිතල පහසුකම් කියන එකක් නැද්ද? ඊළඟ ග්‍රාමීය ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍යාංශය කියලා තව අමාත්‍යාංශයක් තියෙනවා. ඊළඟ විශේෂ කාර්යයන් පිළිබඳ අමාත්‍යාංශය කියලා තව එකකුත් ආයි හදලා තියෙනවා. කල්පනා කරලා බලන්න මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මේ ආණ්ඩුව අද කරමින් ඉන්නේ සන්තෝෂන් වරදාන වරප්‍රසාද දීලා ඇමතිකම් දීලා යන ගමනක් මිස මේ රටට දුන්නු ආර්ථික ප්‍රතිපත්ති ආර්ථික දැක්මක් නැති ගමනකට අද රට ගිහින් ඉවරයි. මට මුලින්ම අහන්න තියෙන කාරණාව තමයි එක කාරණාවක්. මෙතන හරිම් ප්‍රනාන්දු මැතිතුමා හිටියනම් හරි වැදගත්. ඌව පළාතේ හිටපු මහ ඇමතිතුමා. එතුමා බොහොම ලස්සනට මේ ආණ්ඩුව වෙනුවෙන් සුදු පිරුවට දානවා, සුදු හුණුවට ගානවා, ඔක්කොම සුදු පිරුවට කතා. ආණ්ඩුව යහපත් කියලා කියන උන් නැහැ. දැන් ඩිජිටල් ඇමතිතුමා මෙතන ඉන්න ජනමාධ්‍යවේදීන් ඉන්න උඩ මේ ගැලරි. ජනමාධ්‍යවේදීන්ට බෙදුව මෙතුමා මේ තියෙන මගේ අද පත්තරේ මාධ්‍යවේදීන් නොමිලේ දුන් ටැබ් එකට බිල්ලේ. දැන් මාධ්‍යවේදීන්ට ගරු කතානායකතුමත් මේ 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 ටැබ් පරිගණක නොමිලේ වැදෙන දවසේ හිටියා. ඒ විතරක් නෙවෙයි ගයන්ත කරුණාතුලක ඇමතිතුමත් එතන හිටියා. මාධ්‍යවේදීන් ගෙනල්ලා උත්සවයක් තියලා බැනර් ගහලා ෆොටෝ දාලා පත්තරේට කියලා පත්තරේට ලොකුවට කියලා මේ නොමිලේ පරිගණක දෙනවයි කියන කතාවේ පළමු ආරම්භයේ කියලා ටැප් පරිගණක දුන්නා මාධ්‍යවේදීන්ට. දැන් මොකෝ වෙලා තියෙන්නේ? දැන් මාධ්‍යවේදීන්ට වෙලා තියෙන්නේ දැන් යවනවා බිල මේක දිහිලා තියෙන ණයට මාධ්‍යවේදීනුත් රවට්ටලා මාධ්‍යවේදීන්ට කොලේ වහලා මාධ්‍යවේදීනුත් අන්දලා මාධ්‍යවේදීනුත් රවට්ටලා එක පැත්තකින් මෙතන මාධ්‍යවේදීන්ට කියනවා ජාතිවාදය වපුරන්න එපා, මාධ්‍යවේදීන්ට මහා ලොකු මාර්ගෝපදේශ, මාධ්‍ය ආයතන වලට මාර මාර්ගෝපදේශ, මෙහෙම කරන්න එපා, ප්‍රජාතන්ත්‍රවාදී රකින්න, මේ රට වෙනස් කරන්න එපා, විනාශ කරන්න එපා, ජාතිවාදය ඇති කරන්න එපා කියලා කියන ගමන් ඕන්න ජනමාධ්‍යවේදීන්ට දුන්න පරිගණක ටැබ් එකටත් කරලා තියෙන දේ මං අහන්නේ. ඩිජිටල් ඇමතිතුමාගෙන් මොකද්ද මේ දුන්න ක්‍රියාවලිය, මොකද්ද මේ කරපු දේ, මොකද්ද දැන් උත්තර දෙන්න? දැන් අන්න එනවා මාධ්‍යවේදීන්ට මාසිකව බිලක් ගෙවන්න කියලා, වාරිකේ ගෙවන්න කියලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි, දැන් ප්‍රාදී සංවර්ධ නැවතුමා සරත් පොන්සේකා ෆීල්ඩ් මාර්ෂල් සරත් පොන්සේකා මහත්තයා, එතුමා ඡන්ද ටිකක් අරගෙන ඇවිල්ලා දැන් ප්‍රාදී සංවර්ධ නැමැති. දැන් අපිට ආරංචි මේ අමාත්‍යාංශයට
චෝදනා කරපු නිසා උත්තරයක් දෙන්න. අර මොසරෝගල මන්ත්‍රීතුමනි, ඔය ටැබ් ගැන කතා කරපු නිසා පුංචි උත්තරයක් දෙන්න. ඒ ගැන
මගේ කාලේ මට දෙන්න
විනාඩි උත්තරයි උත්තරයි උතුමා මගේ සම්පූර්ණ චෝදනාවක් කියලා කරන්න. චෝදනාව
ඔබතුමායි කතාවේද කියන්නේ?
කතා කරා ඉතින් ඔබතුමා අහන්
ඉන්නේ. නමුනාසේ
කතා කරන්න
ඔබතුමා
නොමිලේ සාමාන්‍යයෙන් පාවිච්චි කරන ගානට ගෙවන්න ඕන කෙනෙක් නිකන් නොමිලේ දෙන්නේ නැහැනේ. පාවිච්චි කරන ගානට
දුන්නේ නොමිලේ නෙවෙයිද? එතකොට දැන් අර එතකොට මේ ලියුම එන්නේ ටැබ් එක නොමිලේ ණයට දුන්න එකක් නිසා නෙවෙයිද?
පාගත කරන්න
මං ආන්නේ මාධ්‍යවේදීන්ට කියලා තියෙන්නේ නොමිලේ දෙනවයි කියලා. නොමිලේ දුන්නට දැන් මාසික වාරිකයක් එනවනේ. මොකද්ද මේ කතාව? ඕක තමයි මේ විශ්වවිද්‍යාල දරුවන්ටත් වෙන්නේ, මේ පාසල් දරුවන්ට දෙනවා කියන කතාවත් ඕක වෙන්නේ නැති. ඕක වෙන්නේ
නැති
කතාව කරපුවා අපි. එතුමයි කතාව කරන්න කියන්නේ. නමුත් මේ කතාව මම මේ කියන්නේ මේකට මේක මේක උත්තර දෙන්න කියන්නේ.
ජනසිංහ මන්තුමා
අපිටත් ඒක දැනගන්න පුතුමා ඒක නැගපු කාරණේ හොඳයි. මේ ඇමතුමා කිව්වේ ටැබ් එක නොමිලේ පාවිච්චි කරනකොට බිල ගෙවන්න ඕනේ. තා වාහනයක් දුන්නාම
ඔබතුමා දැන් පුළුවන් නම් එළිය මේ මාධ්‍යවේදීන්ගේ මාධ්‍ය ආයතන වලින් ගෙන්නන්න ඒ සියලු දේවල් නොමිල නෙමෙයි. ඒගොල්ලන්ට 11,000ක් ගෙවන්න වෙලා තියෙන මාසික වාරිකය කොටස් වලට බෙදලා ඒ නොමිල නොදුන්න නිසා තමයි ඒගොල්ලන්ට ඒකේ ෆෝම් එක එවන්නේ. නොමිල
එහෙම වෙලා තියෙනවා නම් සම්පූර්ණ මුදල අතින් ගෙවන්න මම සූදානම්. මෙතුමා කියන දේ වෙලා තියෙනවා නම්
හරි.
හැබැයි එහෙම නොවුනනම් මෙතුමායි ගෙවන්න
ඕන. අපි මොකටද ගෙවන්නේ? තමුනාස දුන්නේ අපි ගෙවන්න ඕනේ නෑනේ. තමුනාසල දුන්නේ අපි ගෙවන්න මොකටද? තමුනාසල බොරුවට රවට්ටලා, ආණ්ඩුව රවට්ටලා, ජනතාවට රවට්ටලා, මාධ්‍යවේදීන් රවට්ටලා, මාධ්‍ය ආයතනට රවට්ටලා මේ කරපු කෙනෙහිලිකම තියෙන්නේ. ඒ නිසා තමුනාසය අපිට කියන්නෙන්න ඕනේ නැහැ. තමුනාසය හැම වෙලාවෙම කටින් ගහලා බතල කොළ හිටවන්න හදන්න එපා. තමුනාස මහමැති ධූරේ දරන වෙලාවෙත් පරස්පභාවි කරේ. ඕක දේශපාලඥ යටත් කරලා කතා කරලා කෑ ගහලා යටත් කරලා තමුනාස බලනවා යටත් කරන්න පුළුවන්ද කියලා. ඒ විදිහට තමයි මාධ්‍ය ආයතනත් තමුනාස කරලා තියෙන්නේ. මට කතා කරන්න දෙන මූලාසන රුමන්තුමනි, ඒ විතරක් නෙමෙයි ෆොන්සේකා මැතිතුමාගේ අමාත්‍යාංශය ගැන මම කියන්නේ. එතුමාගේ අමාත්‍යාංශයේ දැන් අපිට තොරතුරු තියෙනවා මාසික කුලිය පිළිබඳ. දැන් ඒ මාසික කුලිය ගෙවනවා ලක්ෂ ගාණක් ගෙවනවා අපි අහන්නේ. ඒ මාසික කුලියෙන් ලක්ෂ 20ක් කොහාටද යන්නේ? ලක්ෂ 80යි මාසික කුලිය, ලක්ෂ 60යි යන්නේ ඒ අදාළ පුද්ගලයාට ඉතිරි 20 කොහෙද යන්නේ? අපි මේ තොරතුරු ඉස්සරහට හොයලා පෙන්නනම් අන්න ඒකට උත්තරයක් දෙන්නේ මොකද්ද වෙන්නේ කියලා. ඒ විතරක් නෙවෙයි. ඒ විතරක් නෙවෙයි. දැන් මම කතා කරන්න කැමති අද මේ අමාත්‍යංශ අතරින් විශේෂයෙන්ම ග්‍රාමීය යටිතල පහසුකම් අමාත්‍යාංශ යටතේ තිබෙන පසු සම්පත් ක්ෂේත්‍රය පිළිබඳ මා කතා කරන්න කැමති. විශේෂයෙන්ම ගරු කතානායක ගරු මුලාසනාරුඩ මන්තුමනි, මේ ග්‍රාමීය කටයුතු පිළිබඳ අමාත්‍යාංශය ගැන කතා කරනකොට මේකට තියෙන වීඑල්ඒ මණ්ඩලය, ග්‍රාමීය පුනර්ජීවන අරමුදල, ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන අරමුදල, ජනදිරි අරමුදල, ග්‍රාමෝදය මණ්ඩල අරමුදල කියලා නමින් කරන්නේ. ඒ වගේම ජාතික පස්සම්පත් සංවර්ධන මණ්ඩලය හා සීමාහිසත ක්‍රියා ඉන්ඩස්ට්‍රීස් සමාගම ඇතුළු ආයතන ගණනාවක් තිබෙනවා. දැන් මේ ආයතන ගැන පැහැදිලි කරද්දී මේ ග්‍රාමීය කටයුතු අමාත්‍යාංශයේ පුනරාවර්තන වියදම් මම බලුවා සංඛ්‍යා ලේඛන ගරු මුලසනරු මන්තුමනි, පුනරාවර්තන වියදම් මිලියන 1357යි මේ සමස්තම අමාත්‍යාංශය. මේ අමාත්‍යාංශයේ මූලධන වියදම මිලියන 973යි. ඒ කියන්නේ මුළු වියදම මුලසනරුරු මන්තුම මිලියන 833යි. ගියවර මේ අමාත්‍යාංශයට වෙන් වුණා මිලියන සමස්ත මුළු වියදම් මිලියන 5816යි. ඒ කියන්නේ මුලසනරුරු මන්තුමනි වෙනස මේ අමාත්‍යාංශ ගිය අමාත්‍යාංශයට වඩා මිලියන 2513ක් වැඩි වෙලා තියෙනවා. ඒ අතරින් මම බැලුවා මේ අමාත්‍යාංශයේ සංවර්ධන ව්‍යාපෘති මොනවද කියලා. දැන් සංවර්ධන ව්‍යාපෘති ගත්තට පස්සේ අගමැතිතුමත් ඉන්න වෙලාවේ මේක කියන්න ඕන, මිලියන 50ක් තියෙනවා ආර්ථික මධ්‍යස්ථාන පිහිටුවන්න. පාරම්පරික හස්තකර්මාන්ත ගම්මාන පිහිටුවන්න මිලියන 35ක් තියෙනවා. මැටි කර්මාන්ත ගම්මාන සංවර්ධනය කරන්න මිලියන 5ක් තියෙනවා. ඕන්න හස්තකර්මාන්ත නිෂ්පාදන සහ අලෙවි ගම්මාන ස්ථාපිත කරන්න මිලියන 28ක් තියෙනවා. කුරුණෑගල පැත්තේ ගම්පහ දිස්ත්‍රික්කවල අපරාධ කුෂකර්මාංශ සංවර්ධන ගම්මාන ඒව වර්ධනය කරන්න මිලියන 10ක් තියෙනවා. කිතුල් නිෂ්පාදනයේ සංවර්ධනයට මිලියන 30ක් තියෙනවා. මෙන්න මේ විදිහට ඒ 2016 මිලියන 30යි 2017 මිලියන 25ක් තියෙනවා එකට. යටිතල පහසුකම් සංවර්ධන ජීවනෝපාය සංවර්ධනය කියලා තියෙනවා මිලියන 100ක්. මේ විදිහට ශීතාගාර දෙකක් ඉදි කරන්න මිලියන 2000ක් තියෙනවා. මේ විදිහට මුදලක් වෙන් කරලා තියෙනවා. මම මේ කියන්න යන්නේ ගරු මුලාසනාරූඪ මන්තුමනි, මේ අමාත්‍යාංශයේ මේ සමස්ත පුනරාවර්තන වියදම්, ඒ විතරක් නෙමෙයි සමස්ත මූලධන වියදම් දිහා බැලුවම යන්නේ කොහෙද මේ රටේ මේ වැදගත් අමාත්‍යාංශය, මේ රටේ කිරිකර්මාන්තයෙන් ස්වයං පෝෂිත කරන්න පුළුවන් අමාත්‍යාංශය, මේ රටේ පසු සම්පත් ක්ෂේත්‍රය ස්වයං පෝෂිත කරන්න පුළුවන් අමාත්‍යාංශය, ජාතික මට්ටමේ කිරිකර්මාන්ත ශාලා ගණනාවක් හදන්න පුළුවන් මහා වැඩපිළිවෙලක් හදන්න පුළුවන් අමාත්‍යාංශය, ඕන සම්පූර්ණ සම්ප්‍රදායික ව්‍යාපෘති ගණනාවකට හිර වෙලා තියෙනවා මේ අමාත්‍යාංශය. අපේ ගුමුලසනාරුඩ මන්ත්‍රීතුමනි, මේ රට කියන්නේ කෘෂිකාර්මික රටක්.
ගරු ඇමතිතුමා,
මගේ වෙලාව ඔබතුමා දෙන්නේ.
මම අර සභාගත කරනවා කිව්ව ලේඛනයේ සභාගත කරනවා සියලුම මාධ්‍යවේදියෝ පාවිච්චි කරපු ගයි අපි නොමිලේ දෙන ප්‍රමාණයයි. ඒකේ නොමිලේ දීපු සියලු විස්තර සියලු දේ සියලු මාධ්‍ය වෙනස සියලු මන්ත්‍රීවරුන්ට අදාළ කරගන්න ඒ මාධ්‍යවේදියෝ පාවිච්චි කරපු ප්‍රමාණය සියලු විස්තර දත්ත සියලු දේත් එක්කම සභාගත කරනවා.
ස්තුතියි. රයි.
ගරු අතන මුලසනරු මන්තුමනි, අපේ රට කෘෂිකාර්මික රටක්. මේ මහ පොළව මට මුලාසනාරුරු මන්තුමනි පොයින්ට් ඔෆ් ඕඩර් එකකුත් කියන්නේත් නැතුව
මොකක්ද
පොයින්ට් ඔෆ් ඕඩර් එක කියලා ඔබතුමා
නෑ පොඩක් ඉන්න
මම මේ අහන
නෑ
පොයින්ට් ඔෆ් ඕඩර්
මගේ වෙලාව
පොයින්ට් ඔෆ් ඕඩර් එක දෙන්න ඕන පොයින්ට් ඔෆ් ඕඩර් එක දෙන්න
මම ඔබතුමා
මිනිස්සු අදන්න ඔබතුමාට
පොඩි පැහැදිලි කිරීමක් මම විනාඩියෙන් කරන්නම්. එකක් තමයි මේ වෙන් වෙලා තියෙන මුදලට අමතරව ඔබතුමා කිව්වා කිරිකර්මාන්තය දිනු කරන්න ඕන කියලා. අපි බඩල්ගම් ව්‍යාපෘතියක් පටන් ගන්න තියෙනවා. ඒ ඊට අමතරව දෙවනි අදියර පටන් ගන්න තියෙනවා නුවරඑළියේ මේ අපි ඒකිරිකර් මාසාලාවේ දෙවැනි අදියර පටන් ගන්න තියෙනවා. හැබැයි අපි ඇවිල්ලා මේ අවුරුද්දයි, මේ අවුරුද්දට මම එකයි තමුන්නාංශයට කිව්වේ මිලියන 300කින් කිරිකර්මාන්තේ වර්ධනයට දියුණු කරලා තියෙනවා කියන එකම බොහොම වගකීමෙන් කියනවා. 20:20 වෙනකොට අපි රටේ කිරි නිෂ්පාදනය අංග සම්පූර්ණ කරනවා කියන එකත් තමුයි.
හොඳයි. ගරු මුලාසනාරු මන්තුමනි, මේ රට කිරි කර්මාන්තයෙන් ස්වයං පෝෂිත කරන්න ඕන නම් කරන්න ඕන ප්‍රධානම දේ මොකක්ද? ඔබතුමා ගන්න උත්සාහයක් තියෙනවයි කියන එකනේ ඔබතුමා ඔය කියන්නේ. මේක මහ පොළොව කෘෂිකාර්මික රටක්.
ගරු මන්තුමනි, කාලය අවසන්යි, විනාඩියක් වැඩියෙන් දෙනවා. ඒ විනාඩිය කතා කරන්න.
මට විනාඩි කීයද ඔබතුමා?
විනාඩි 14යි තිබ්බේ, දැන් 15ක් වෙලා
තියෙනවා. මට තව වෙලාවක් දෙන්න කියලා ඔබතුමා ඉල්ලනවා. මේක එකම දේ, මේ රට කෘෂිකාර්මික පොළොව 80%ක් විතර කෘෂිකර්මාන්තයෙන් තුල ජීවත් වෙන ගොවි ජනතාවක් ඉන්නේ. 70%ක් මේ රටේ ඉන්න ගොවියෝ අඩුම තරමේ අක්කර දෙකක්වත් මේ රටේ ඉඩම් ටික භාවිතා කරනවා. අක්කර දෙකක්වත්. ඒ මේ රටේ කිරිකර්මාන්තය නම්වන්නන් තියෙන එකම දේ තමයි මහා පරිමාණ ඉඩම් අරගෙන කිරිගම්මාන හදන එක නෙවෙයි. මහා පරිමාණ කිරිපිටි කර්මාන්ත හදන්න නම් මේ රටේ ඒ ගොවි බිම් වල ඉන්න සෑම ගොවියෙක්ම කිරිකර්මාන්තයට ගේන්න ඕන. ඒ කිරිකර්මාන්තයට ගෙනාවොත් මේ රටට ගේන කිරිපිටි වලට බදු සහන දීලා, මේ රටේ ගෙනන කිරිපිටි වලට බදු සහන දීලා අද 100 දක්වා බදු සහන දීලා තියෙනවා. ඒ බදු සහන දෙන ගමන් මේ රටේ කිරිකර්මා කිරිහරක් ගේන කිරිහරක් 15,000 ගේන්න 20,000 ගේන්න සල්ලි වෙන් කරලා අපරාධ වියදමක් විතරයි, අමතර වියදමක් විතරයි. ඒවා නඩත්තු කරන්නත් මේ රටේ ගොවියට සිද්ධ වෙනවා විතරයි වෙන්නේ. මේ රටේ කිරිකර්මාන්තය නම් වෙන්නේ
නැහැ.
කිරිවලට රුපියල් 70%ක් දෙනවා කියලා තමුන්නාසලේ අහපාලා ආණ්ඩුවේ ප්‍රතිවාද ප්‍රකාශනයේ ඒක බොරුවට හමස් පෙස්ටිද කියලා තියෙන නිසා මම ඉල්ලනවා අඩුම තරමේ කිරිවලට සහතික මිලක් දෙන එක විතරක් නෙමෙයි, මේ රටේ අලුතින් කිරිකර්මාන්ත හදන්න පුළුවන් ඩෙන්මාර්කේ මට්ටමේ කිරිකර්මාන්ත ශාලාවක් හදන්න යන්නේ මිලියන 2000යි 4000 යන්නේ. එවැනි කර්මාන්ත ශාලා 4ක් හදන්න පුළුවන් මේ රටට ගේන
මිට්‍රික්ටන්
කිරිපිටි නවත්වන්න පුළුවන් පදු සහන දෙන එක නවත්තලා මේ රටේ කිරිකර්මාන්ත නම් ගන්න පුළුවන් අලුතින් කිරිකර්මාන්ත ශාලා හදන්න පුළුවන්.
අන්නේ
දක්පට යන්න පුළුවන්
රාජකීය ස්ථාන රාජ්‍ය මැතිතුමා.